මේ ගෙවිගෙන යන්නේ නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසයේ තවත් වැදගත්කමක් උසුලන මාසයක් බවට පත්වලා තියෙනවා ඕස්ට්‍රේලියාව තුළ. ඒ තමයි ජාතික වශයෙන් මේ පෙනහළු රෝග පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට. එනිසාම අපි අද හිතුවා මේ පෙනහළු පිළිකා පිළිබඳව ඔබ දැනුවත් කරන්නට, මේ සෞඛ්‍ය කාරණා පිළිබඳව කතා බහ කරන්නට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයිබෝන් සුබෝදැසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් සුබෝදැසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කරමු. මේ පෙනහළු පිළිකාවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගනිමින්.
පෙනහළු පිළිකාවක් කියන්නේ පෙනහළු වල තියෙන සාමාන්‍ය සෛල අසාමාන්‍ය විභේදනයකට පත් වෙලා පිළිකා සෛල ඇති වෙන තත්ත්වයක්. ඉතින් පෙනහළු පිළිකා මේ රෝගේ හඳුනාගද්දී සමහර වෙලාවට අනිත් දේහේ කොටස් වලට ගමන් කරලා තියෙන්න පුළුවන්. අපි ඒකට කියනවා මෙටාස්ටසිස් වෙලා තියෙනවා කියලා. මීට අමතරව දේහයේ වෙනත් කොටස් වල තියෙන පිළිකා පෙනහළු වලට ගමන් කරන්නත් පුළුවන්. එතකොට අපි ඒකට පෙනහළු වල ඇතිවන ද්විතීක පිළිකා නැත්තම් පෙනහළු වල සෙකන්ඩරිස් කියලා කියනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් පෙනහළු පිළිකා කියලා කියන්නේ මේ පෙනහළු වලම පටන් ගන්න පෙනහළු වලම ඇතිවන පිළිකා වලට. ඉතින් ඕස්ට්‍රේලියාව ගත්තහම මේ ඕස්ට්‍රේලියාවේ පස්වෙනියට වැඩියම දක්නට ලැබෙන පිළිකාව තමා පෙනහළු පිළිකාව. හැබැයි වැදගත් දේ තමා ඕස්ට්‍රේලියාවේ පිළිකා වලින් මිය යන ප්‍රමාණය බැලුවාම වැඩියම මිය යන්නේ පෙනහළු පිළිකා වලින්. සෑම වසරකදීම මේ ඕස්ට්‍රේලියානු දත්තු වලට අනුව අලුතෙන් පෙනහළු පිළිකා හැදෙන රෝගීන් 12,000ක් පමණ සොයා ගන්නවා. ඒ වගේම තමයි හැම වසරකදීම 9,000ක් 10,000ක් අතර පිරිසක් මේ පෙනහළු පිළිකා නිසා ඔස්ට්‍රේලියාව තුළ මිය යනවා. මම කලිනුත් කිව්වා පෙනහළු පිළිකා නිසා මිය යෑමේ ප්‍රවණතාව ගොඩක් වැඩි කියලා. පෙනහළු පිළිකාවක් වැළඳෙන රෝගියෙක්ගෙන් වසර 5කට වඩා ජීවත් වෙන්නේ ඇත්තටම 16%ක් පමණයි. ඉතින් ඒ හින්දා පෙනහළු පිළිකාවක් වැළඳෙන කෙනෙක්ගේ මිය යන ප්‍රවණතාව ඉතාමත්ම වැඩි. ඒ නිසයි මේ පෙනහළු පිළිකා අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ.
ඔව්, අපිට එතකොට පැහැදිලි කළ දෙන්න වෛද්‍යතුමනි මොනවද මෙහි රෝග ලක්ෂණ කියලා?
පෙනහළු පිළිකාවක් පටන් ගන්න පුළුවන් රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා. එකක් තමයි කැස්සත් සමග, එහෙම නැත්නම් මේ සෙමත් සමග ලේ පිට වෙනවා නම්, රුධිරේ පිට වෙනවා නම් අනිවාර්යයෙන්ම එය තමාගේ වෛද්‍යවරයා හමු වෙන්න අවශ්‍යම කාරණයක්. ඊට අමතරව මේ පෙනහළු පිළිකා තියෙන අයට හුස්ම ගැනීමේ අපහසුකම්, ඒ වගේම දීර්ඝකාලීනව පවතින කැස්ස තියෙන පුළුවන්. ඒකට කටහඬේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්, බර අඩු වෙන්න පුළුවන්, කෑම අරුචිය, මහන්සි ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක්ට කැස්සත් සමග, එහෙම නැත්නම් එසෙමත් සමග ලේ පිට වෙනවා වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒක ඇත්තෙන්ම වහාම පරීක්ෂා කර කටයුතු ඉතාමත්ම වැදගත් රෝග ලක්ෂණයක් විදිහට තමයි සැලකෙන්නේ.
හොඳයි, අපි කැමති දැනගන්න වෛද්‍යතුමනි මොනවද මේ පෙනහළු පිළිකා සඳහා බලපාන හේතු කාරණා කියලා?
ඔව් මදුර, ඒ තමයි වැදගත්ම දේ. පිරිමි අයගෙන් පෙනහළු පිළිකා වැළඳෙන පිරිමි අයගෙන් 90%ක්ම මේ දුම්පානය නිසා තමයි පෙනහළු පිළිකා ඇති වෙන්නේ. ත්‍රිපක්ෂය ගත්තහම, කාන්තාවන් ගත්තහම 65%ක් මේ පෙනහළු පිළිකා වැළඳෙන අයට හේතු වෙන්නේ දේ දුම්පානය නිසා. ඒ වගේම තමයි මේ ඕස්ට්‍රේලියානු දත්තවලට අනුව යම් කෙනෙක් දුම්පානය කරනවා නම් ඒ අය සාමාන්‍ය කෙනෙක්ට වඩා 9 ගුණයක වැඩි සම්භාවිතාවක් තිබෙනවා පෙනහළු පිළිකාවක් ඇති වෙන්න. ඒ නිසා දුම්පානය තමයි මූලිකම හේතු වෙලා තියෙන්නේ. ඊට අමතරව පවුලේ වෙනත් කෙනෙක්ට පෙනහළු පිළිකාවක් ඇති වෙලා තියෙනවා නම් එය බලපාන්නට පුළුවන්. ඒ වගේම මේ විකිරණ වලට නිරාවරණය වෙලා තියෙනවා නම් සමහර විට ඒ අයගේ රැකියාව නිසා, සමහර වෙලාවට ඒ අයට ලැබුණු වෛද්‍ය ප්‍රතිකාර විකිරණ නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඇස්බෙස්ටස් වලට නිරාවරණය වෙලා තියෙනවා නම්, ඒ වගේම සමහර ලෝහ වලට, ඒ කියන්නේ සිලිකා නිකල් වැනි දේවල් වලට නිරාවරණය වෙනවා නම් ඒ ඇගේ රැකියාව නිසා ඒවත් මේ පෙනහළු පිළිකා වලට හේතු සාධක වෙන්න පුළුවන්.
අපි කතා බහ කරමින් සිටින්නේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරුලිය මහතා සමග පෙනහළු පිළිකා පිළිබඳව. අපි කතා බහ කරා පෙනහළු පිළිකාවක් කියන්නේ මොකද්ද, මෙහි රෝග ලක්ෂණ සහ මොනවද මේ සඳහා බලපාන හේතු කාරණා කියලා. හොඳයි, දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ පෙනහළු පිළිකා ඇතිවෙන්නට කලින් අපිට මූලික වශයෙන් අඳුරගන්න ක්‍රම තිබෙනවද කියලා. වෛද්‍යතුමනි, මේ වෛද්‍ය විද්‍යානුකූලව මේ පෙනහළු පිළිකා කලින් හඳුනා ගැනීමට ක්‍රම එහෙම ඉදිරිපත් කළා තියෙනවද?
කලින් පෙනහළු පිළිකා හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂණයක් දැනට ඔස්ට්‍රේලියාවේ අපි පාවිච්චි කරන්නේ නැහැ. ඔබ දන්නවා ඇති බඩවැලේ ඇතිවන පිළිකා, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා සඳහා විශේෂ පරීක්ෂණ තියෙනවා කලින් හඳුනා ගැනීම සඳහා. නමුත් පෙනහළු පිළිකා සඳහා දැනට භාවිතා වෙන්න කලින් හඳුනා ගැනීමේ පරීක්ෂණයක් නැහැ. නමුත් අඩු විකිරණ සහිත සීටී ස්කෑන් එකක්, එහෙම නැත්නම් ලෝ ඩෝස් සීටී ස්කෑන් එකක් ගැන මේ දවස්වල වෛද්‍ය ශාස්ත්‍රයේ කතා බහ වෙනවා පාවිච්චි කිරීම සඳහා, එම පරීක්ෂණය මේ කලින් හඳුනා ගැනීම සඳහා. නමුත් ඒ තවමත් ප්‍රායෝගික මට්ටමට පත් වෙලා නැහැ.
මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි කැමැති ඔබතුමාගෙන් දැනගන්නට, මේ පෙනහළු පිළිකා සුවපත් කිරීමට හෝ යම් කිසි ආකාරයකින් මෙයින් වැළකී සිටින්නට අපිට හැකියාවක් තිබෙනවාද කියලා.
ඔව් මදුර, දැන් කෙනෙක් රෝග ලක්ෂණ තියෙනවනම් ඒ අය මේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගන්න වෙනවා. ඒ සඳහා මේ එක්ස්රේ, ඒ සීටී ස්කෑන්, ඒ පෙට් ස්කෑන් වගේ ස්කෑන් භාවිතා වෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රොන්කොස්කොපි වගේ පරීක්ෂණ භාවිතා කරන්න පුළුවන්. පෙනහළු පිළිකා සම්බන්ධයෙන් වැදගත්ම දේ තමා මේ වැළක්වා ගැනීම. අද දවසේ ප්‍රධාන වශයෙන් මම කිව්වා මේ පෙනහළු පිළිකා පිරිමියාගෙන් 90%කුත්, කාන්තාවකින් 65%කුත් ඇති වෙන්නේ දුම්පානය නිසා. මේ දුම්පානය ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමා කෙලින්ම දුම්බීම සිදු වෙනවා නම්, සිදු කරනවා නම් ඒක ඇක්ටිව් ස්මෝකින්, නැත්තම් සක්‍රීය දුම්පානය. එහෙම නැත්තම් ගෙදර කෙනෙක්, නැත්තම් ගෙදර සමාජිකෙක්, පවුලේ සමාජිකෙක්, එහෙම නැත්තම් තමන් රැකියා කරන ස්ථානයේ කෙනෙක් ඒ අවස්ථාවේ දුම් බොනෝ නම් ඒකෙන් කෙනෙක්ට දුම ආග්‍රහණය වෙන්න පුළුවන්. ඒක පැසිව් ස්මෝකින් කියලා කියනවා. ඔස්ට්‍රේලියානු දත්තවලට අනුව 2011 සහ 2012 වර්ෂවලට වඩා 2014-15 වර්ෂවලදී මේ දුම්බීමේ 116ක අඩුවීමක් තිබෙනවා. ඉතාමත්ම හොඳ ප්‍රවණතාවය. මම කලින් කිව්වා මේ පිරිමි පක්ෂයෙන් 90%ක් මේ පෙනහළු පිළිකා ඇති වෙන්නේ දුම්බීම නිසා. ඉතින් පෙනහළු පිළිකා වළක්ව ගන්න මේ දුම්බීම අඩු කිරීම ඉතාමත්ම වැදගත්. පසුගිය අවුරුද්දේ දත්තවලට අනුව මේ වික්ටෝරියා ප්‍රාන්තයේ පමණ දුම්බීම නිසා සිදුවලා තියෙන මරණ ප්‍රමාණය මේ මහමාර්ගයේ හදිසි අනතුරු වලින් සිදුවන මරණ ප්‍රමාණයට වැඩි බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් යම් කෙනෙක් මේ දුම්බීමට ඇබ්බැහි වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් තමගේ පවුලේ සමාජිකයෙක්, තමගේ යාළුවෙක් දුම්බීමට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒ අය පවුලේ වෛද්‍යවරයාට ගිහින් කතා කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත්. මොකද විශේෂ ප්‍රතිකාර ක්‍රම තියෙනවා, විශේෂ ඖෂධ තිබෙනවා මේ දුම්බීමට ඇබ්බැහි සිටින අයව ඒකෙන් ගලවා ගැනීම සඳහා. එම ඖෂධ සෑහෙන දුරට සාර්ථකත්වයක් දක්වලා තියෙනවා. එහෙනම් කෙනෙක් දුම්බීමට ඇබ්බැහි වෙලා තියෙනවා නම් තමගේ පවුලේ වෛද්‍යවරයාට කතා කරලා ඒ ගැන අවශ්‍ය ඖෂධ ලබා ගන්න පුළුවන්. ප්‍රතිකාර ගැන බැලුවාම මදුර, පිළිකාව කලින් ඉක්මනින් අඳුනා ගැනීම තමයි වැදගත්ම වෙන්නේ. ඉතින් ශල්‍ය කර්ම, ඒ වගේම විකිරණ ප්‍රතිකාර සහ කීමොතෙරපි ඖෂධ ප්‍රතිකාර මේ සඳහා තියෙනවා. කෙනෙක් පෙනහළු පිළිකාවක් වැළඳුණා කියලා දැනගත්තොත් ඇත්තටම ඒ පවුලේ අය වුණත්, ඒ රෝගියා වුණත් මානසික වශයෙන් කඩා වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල මේ වැදගත් වෙන්නේ ඒ අයට අවශ්‍ය ඒ මානසික සහයෝගය ලබා ගන්න. ඒ සඳහා කැන්සර් කවුන්සිල් එක, එහෙම නැත්නම් ලං කැන්සර් ෆවුන්ඩේෂන් එක අමතලා ඒගොල්ලන්ට විශේෂ පහසුකම් සේවා ඒගොල්ල සලස්වන ඒවා ලබා ගන්න පුළුවන්.
අපි කතා බහ කරමින් සිටියේ පෙනහළු පිළිකා පිළිබඳව මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග. මේ නොවැම්බර් මාසයේ ගෙවියන්නේ පෙනහළු රෝග පිළිබඳව දැනුවත් කිරීමේ මාසය නිසා වෙන්න. පෙනහළු රෝග අතරින් එක් ප්‍රධාන රෝගයක් වශයෙන් පෙනහළු පිළිකා අපිට හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසාම තමයි අපි මේ සෞඛ්‍ය කාරණා පිළිබඳව අද දවසේදී සාකච්ඡා කළේ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාට අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර.